සුබ දවසක් දරුවනි. එහෙනම් අදත් ඕගොල්ලන් මේ සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය යටතේ අලුත් පාඩමක් හැදෑරීමටයි. ඉතින් දරුවනි, අද අප තෝරාගත්තේ 10 ශ්‍රේණියේ 3 වන පාඩම. එනම් භෝග වගාවට පාංශු පරිසරයේ බලපෑම කොහොමද කියලා. එහෙනම් දැන් මේ වෙනකොට දරුවෝ සියලු දෙනාම තමන්ගේ පෙළ පොත ළඟට අරගෙන තමන්ට ප්‍රශ්න එහෙම ලියාගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය පෑන් පෙන්සල් ළඟ තියාගෙන අද අපේ පාඩමත් එක්ක එහෙනම් සම්බන්ධ වෙමු. ඉතින් දරුවනි, මෙන්න මෙහිම සුප්‍රකට ප්‍රකාශයක් තියෙනවා. යම් ජාතියක් තමා වාසය කරන භූමියේ පස විනාශ කරයිද, එය තමා විනාශ කරගත්තාක් මිනි. පුතේ, මේ ප්‍රකාශය ඉදිරිපත් කරේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වන ෆ්‍රැන්ක්ලින් රූස්ට්වෙල් කියන ජනාධිපතිවරයා. ඔහු තම ප්‍රකාශයෙන් පැවසුවේ කුමක්ද? පස විනාශ කරොත් එය තම ජාතියේ විනාශයට හේතුවක් වන බව. ඉතින් එම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙනවා ජීවී පැවැත්මට, මිනිසයාගේ පැවැත්මට පස කොයිතරම් වැදගත් වෙනවද කියලා. ඉතින් දුවේ පුතේ, එහෙනම් අපි බලමු පස කියන්නේ මොකක්ද කියලා. පස කියන්නේ පොළව මතුපිට පිහිටලා තියෙන පාංශු වාතය, ජලය, ඛනිජ, කාබනික ද්‍රව්‍ය, පාංශු ජීවීන් කියන මෙන්න මේ සංඝටක වලින් සමන් වෙලා තියෙන ගතික දේහයකට. ඉතින් කෘෂිකර්මාන්තයේදී භෝග වගා කරන ප්‍රධාන මාධ්‍ය තමයි පස. තාමත් අපි විවිධ මාධ්‍යවල භෝග වගා කරන එක අත්හදා බලනවා. නමුත් පස තමයි අපේ ප්‍රධානම වගා මාධ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් බලමු දුවේ පුතේ, අපි මේ පස මගින් සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන්, කෘෂිකර්මාන්තයේදී අපිට වැදගත් වෙන ප්‍රධාන කාර්යයන් මොනවාද කියලා. එකක් තමයි අපි දන්නවා අපි විවිධ භෝග වගා කරනවා. පසේ විවිධ භෝග අපි වගා කරනවා. ඒ භෝග වගා කරනකොට ඒ වගේ විවිධ මූල පද්ධතින් තියෙනවා. සමහරක් ඒවට තියෙනවා තන්තු මුල් පද්ධති, සමහරක් ඒවට තියෙනවා මුදුන් මුල් පද්ධති. ඉතින් මේ භෝගවල මූල පද්ධතිය දරාගෙන සිටින ප්‍රධානම උපස්තරය තමයි පස කියන්නේ. ඒ වගේම තමයි භෝග වගාව සඳහා අවශ්‍ය පෝෂක වර්ග තියෙනවා. ශාකේ වර්ධනය සඳහා අවශ්‍ය වෙන විවිධ පෝෂක වර්ග තියෙනවා. එතකොට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම පෝෂක ලබා දෙන ප්‍රධානම මාධ්‍ය තමයි පස. ඉතින් දුවේ පුතේ, ඒ වගේම තමයි පසේ විවිධ ජීවීන් රාශියක් ඉන්නවා. මහා ජීවීන්, ශුද්ධ ජීවීන්. ඉතින් මේගොල්ලන්ට අවශ්‍ය පෝෂණයේ වාසස්ථානයේ සපයන ස්ථානයේ තමයි පස කියන්නේ. ඒ වගේම තමයි වැසි ජලය පසට අවශෝෂණය කරගෙන පසේ ගබඩා කරගෙන ඉඳලා ශාකවලට ලබා දීමත් සිද්ධ කරනවා. ඒ වගේම විවිධ කර්මාන්ත සඳහා පසේ අඩංගු අමුද්‍රව්‍ය අපි භාවිතයට ගන්නවා. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඇති භෝග වගාව කරනකොට මේ පස මගින් කොයිතරම් විශේෂ කාර්යයන් ඉටු කරනවද කියලා. එහෙනම් දුවේ පුතේ, අපි බලමු මේ පස කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. පස ගැන කතා කරනකොට පාෂාණ නිර්මිත පාෂාණ ඛනිජ ගැන අපිට ඔන්න අදහසක් එනවා. පස නිර්මාණය වෙන ක්‍රියාවලියේදී අපිට මේ වචන අහුවෙනවා. පසේ ඛනිජ කියන්නේ මොනවාද? ඛනිජ කියලා කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් නිශ්චිත රසායනික සංයුතියට අනුව එකතු වෙලා හැදෙන ඝන ද්‍රව්‍යයකට. ඉතින් පසේ විවිධ ඛනිජ වර්ග තියෙනවා. මේ ඛනිජ එකතු වෙලා හැදෙන රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා පාෂාණ කියලා. එතකොට විවිධ ඛනිජ වර්ග එකතු වෙලා පාෂාණ හැදෙන්න පුළුවන්. එතකොට පාෂාණ සම්භවය අනුව ගත්තොත් වර්ග තුනක් තියෙනවා. සම්භවය අනුව පාෂාණ වර්ග තුනයි. ඒ තමයි ඔයගොල්ලන් දැනටමත් විද්‍යා පාඩමේදී මේව දන්නවා. ආග්නීය පාෂාණ, අවසාදිත පාෂාණ සහ විපරීත පාෂාණ කියලා. දුවේ පුතේ, මේ පාෂාණ වර්ග තුනේ පෘථුවේ මතුපිට වැඩිපුරම තියෙන්නේ ආග්නේය පාෂාණ. 64%ක් විතර වෙනවා. ඊළඟට වැඩිපුරම තියෙන්නේ විපරීත පාෂාණ වර්ග. 27%ක් විතර. අවසාදිත පාෂාණ තමයි අඩුවෙන්ම පසේ පිහිටන්නේ. එහෙනම් අපි බලමු මොනවාද මේ පාෂාණ වර්ග තුන කියලා. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මොනවාද මේ ආග්නේය පාෂාණ කියලා. දැන් ඔයගොල්ලන් දන්නවා පෘථුවේ අභ්‍යන්තරයේ තියෙනවා අධික උෂ්ණත්වයෙන් සහ අධික පීඩනයෙන් ද්‍රව බවට පත්වෙච්ච ඛනිජ වර්ග. නේ? මෙම අධික උෂ්ණත්වයේ අධික පීඩනයේ යටතේ පෘථුවේ අභ්‍යන්තරයේ ගබඩා වෙලා තියෙන ඒවාට අපි කියනවා මැග්මා කියලා. මේවා ද්‍රව ආකාරයෙන් තමයි තියෙන්නේ. ඉතින් පෘථුවිය මතුපිට තියෙන විවිධ පැලීම් වලින්, එහෙම නැත්නම් පිපිරීම් වලින් මේ ද්‍රව මැග්මා පිටතට එනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේවා කියන්නේ ගිනි කඳු පිපිරෙනවා කියලා. වාසනාවකට ඕන අපේ රටේ නම් ගිනි කඳු පිපිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ගිනි කඳු පිපිරීමේදී අර ද්‍රව මැග්මා නේ පෘථුවිය මතුපිටට පැමිණෙනවා. ඉතින් මේ ද්‍රව මැග්මා අධික උෂ්ණත්වයෙන් තමයි ඉන්නේ. නමුත් පෘථුවිය මතුපිටට ආවට පස්සේ මේවා ක්ෂණිකව සිසිල් වීමකට ලක් වෙනවා. ඉසේ සිසිල් වුණාට පස්සේ ඒවා ඝනීභවනයේ වෙලා හැදෙනවා තද පාෂාණ වර්ගයක්. මෙන්න මේවට තමයි දුවේ පුතේ අපි කියන්නේ ආග්නේය පාෂාණ කියලා. මොනවද මේවට උදාහරණ? ක්වාට්ස්. ක්වාට්ස් කියන්නේ ආග්නේය පාෂාණ වර්ගයක්. ඊට පස්සේ අපි කියන්නේ කළු ගල් කියලා. ග්‍රැනයිට් ආග්නේය පාෂාණ වර්ගයක්. පිග්මටයිට්, බැසෝල්ට්. ඉතින් ඔන්න ඕවා තමයි අපිට ආග්නේය පාෂාණ විදිහට අඳුරගන්න පුළුවන්. දැන් ඔයගලන්ගේ පෙළ පොතේ බැලුවොත් 37 වෙනි පිටුවේ මේ රූපසටහන් හොඳ පැහැදිලිව දීලා තියෙනවා. ඊළඟට අපි බලමු මොනවද මේ අවසාදිත පාෂාණ කියලා කියන්නේ. දැන් අපි දන්නවා ඕනෑම පාෂාණයක් ජීර්ණය වෙනකොට ඇතිවෙනවා කුඩා අංශු. මේ ඛනිජ අංශු. එතකොට මේ ඛනිජ අංශු ජලයෙන් හරි සුළඟින් හරි ගසාගෙන ගිහිල්ලා තවත් තැනක තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙලා ඒවා විවිධ බන්ධනකාරක මගින් එකිනෙකට බැඳෙනවා. ඒ බැඳුනට පස්සේ නිර්මාණය වෙන්නේ අවසාදිත පාෂාණ. ඒක නිසා ඔන්න මතක තියාගන්න මේවා ආග්නේය පාෂාණ තරම් තදගතියකින් යුක්ත නැහැ. ඉතින් මොනවාද අපිට මේ අවසාදිත පාෂාණ කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ? අපි දන්නවා හුණු ගල්, වැලි ගල්, මැටි ගල්, ඩොලමයිට්, ෂේල්. මෙන්න මේවා තමයි පුතේ අපි අවසාදිත පාෂාණ කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු අවසාන පාෂාණ වර්ගය. ඒ තමයි විපරීත පාෂාණ. විපරීත වෙනවා කියන්නේ වෙනස් වීමකට ලක් වෙනවා කියලානේ. එහෙනම් මේ විපරීත පාෂාණ ඇති වෙන්නේ ආග්නීය හෝ අවසාදිත පාෂාණවලින්. එතකොට ආග්නීය හෝ එහෙම නැත්නම් ආග්නීය සහ අවසාදිත පාෂාණ මේවා පෘථුවි අභ්‍යන්තරයට ගමන් කරනවා. මේ සඳහා හේතු වෙනවා පෘථුවියේ තියෙන භූචලන. ඉතින් පෘථුවි අභ්‍යන්තරයට ගියාට පස්සේ මේ පාෂාණවල රසායනික සංයුතිය වෙනස් වෙනවා. ඇයි මේ වගේ රසායනික සංයුතිය වෙනස් වෙන්නේ? අපි කිව්වා පෘථුවේ අභ්‍යන්තරයේ තියෙන අධික උෂ්ණත්වයක් සහ අධික පීඩනයක්. ඒක නිසා මෙම ආග්නීය හෝ අවසාදිත පාෂාණවල රසායනික සංයුතිය වෙනස් වෙනවා. විවිධ විපර්යාසවලට ලක් වෙනවා. සමහරක් විට පාෂාණයේ රසායනික සංයුතිය විතරක් නෙවෙයි, ඒ වගේ හැඩය, ස්වභාවය පවා වෙනස් වෙනවා. ඒ වගේ තියෙන ඛනිජ ප්‍රමාණත් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ විපර්යාසවලට භාජනය වුණාට පස්සේ අපි කියනවා මේවා විපරීත පාෂාණ කියලා. ඉතින් අපි දන්න මේ කිරිගරුඬ, එහෙම නැත්නම් අපි මාබල් කියලා කියන්නේ. මාබල් කියන්නේ විපරීත පාෂාණයක්. මේව හැදුනේ මොනාගෙන්ද දන්නවද? හුණු ගල් සහ ඩොලමයිට් කියන අවසාදිත පාෂාණ විපරීත වෙලා. ඒ වගේම තමයි නයිස් කියන පාෂාණ. නයිස් කඩු ගන්නව නයිස් කියලා තියෙනවා. බින්තැන්න නයිස් කියලාත් තියෙනවා. වන්නි නයිස් කියලාත් කියනවා. එතකොට මේ නයිස් කියන විපරීත පාෂාණයේ හැදෙන්නේ, එතකොට මේ නයිස් කියන විපරීත පාෂාණයේ හැදෙන්නේ ග්‍රැනයිට් කියන ආග්නීය පාෂාණ වෙනස් වීමකට ලක් වෙලා. එහෙනම් දුවේ පුතේ, දැන් ඕගොල්ලන්ට අවබෝධයක් තියෙනවා සම්භවය අනුව අපට පාෂාණ වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි බලමු දැන් මේ පාෂාණ වලට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ පාෂාණ මේ වගේ හරි සංකීර්ණ මේ වගේ විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ ඛනිජ වර්ග විවිධ ප්‍රමාණයෙන් අඩංගු වෙලා තියෙනවා. දැන් මේ සංකීර්ණ දෙයක් සරල තත්වයටපත් වෙන්න ඕනේ. දැන් අපි ගන්න ආහාරයේ තියෙන පිෂ්ඨේ ප්‍රෝටීන් ඒ විදිහට ශරීරයට උරා ගන්න බැහැ. ඒවා ආහාර ජීර්ණ පද්ධතියේදී කුඩා කැබලි වෙලා රසායනිකව වෙනස් වෙලා ජීර්ණයට ලක් වෙනවා. ඒ වගේ තමයි දුවේ පුතේ මේ සංකීර්ණ පාෂාණය සරල තත්වයට ගේන්න ඕනේ. අන්න ඒ සංකීර්ණ පාෂාණය සරල තත්වයට එන එකට අපි කියනවා පාෂාණ ජීර්ණයක් වෙනවා කියලා. එතකොට පාෂාණ ජීර්ණය වෙලා හැදෙන්නේ මොනවාද? මාතෘ ද්‍රව්‍ය, එහෙම නැත්නම් මූලික ද්‍රව්‍ය. එතකොට මේ මාතෘ ද්‍රව්‍ය කියන්නේ පාෂාණ තරම් සංකීර්ණත් නැහැ. ඒ වගේම තමයි පස තරම් සරලත් නැහැ. මේ අතරමැදි තියෙන ද්‍රව්‍යයක් තමයි අපි කියන්නේ මාතෘ පාෂාණ කියලා. මාස් මේ වගේ අතරමැදි ද්‍රව්‍යයක් තමයි අපි කියන්නේ මාතෘ ද්‍රව්‍ය කියලා. ඉතින් අපි බලමු පාෂාණ ජීර්ණය වෙන ප්‍රධාන ක්‍රියාවලිය දෙක මොනවාද කියලා. පාෂාණ ජීර්ණය වෙන ප්‍රධාන ක්‍රියාවලිය දෙකයි. ඒ කියන්නේ භෞතිකව ජීර්ණයට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රසායනිකව ජීර්ණයට ලක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මුලින්ම අපි බලමු මොකද්ද මේ පාෂාණවල සිද්ධ වෙන භෞතික ජීර්ණය කියලා. එතකොට මතක තියාගන්න දුවේ පුතේ යම් පාෂාණයක් භෞතිකව කොටස් වලට කැඩිලා කැබලි වෙන එක තමයි අපි කියන්නේ භෞතික ජීර්ණයක් වෙනවා කියලා. මේකෙදි මතක තියාගන්න ඒ පාෂාණේ රසායනික සංයුතිය නම් වෙනස් වෙන්නේ නැහැ. රසායනික සංයුතිය තිබ්බ විදිහමයි. නමුත් එයා කැබලි බවට ලක්වීමක් වෙනවා. ඉතින් අපි බලමු එහෙනම් මේ භෞතික ජීර්ණයට බලපාන සාධක මොනවාද කියලා. සාධක කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේ පරිසරයේ සිදුවන උෂ්ණත්වය වෙනස් වීම. අපි දන්නවා පරිසර උෂ්ණත්වයත් එක්ක පාෂාණත් රත් වෙනවා. පාෂාණ රත් වෙනකොට ඒ වගේ ඇතුළේ තියෙන ඛනිජත් ප්‍රසාරණයට ලක් වෙනවා. එතකොට නැවත පාෂාණේ සිසිල් වෙනකොට අර ඛනිජ සිසිල් වෙනවා. එතකොට ඒ කියන්නේ ඛනිජ සංකෝචනයට ලක් වෙනවා. මෙම ප්‍රසාරණ සහ සංකෝචන නිසා අර ඛනිජ අතර තියෙන බැඳීම් බන්ධනකාරක කැඩිලා යනවා. කැඩිලා ගිහිල්ලා මේ පාෂාණේ පිපිරීමකට ලක් වෙනවා. ඉතින් පිපිරීමකට ලක් වෙලා පාෂාණේ කැබලි බවට පත් වෙනවා. ඒක නිසා අධික උෂ්ණත්වයක් තියෙන ප්‍රදේශවල පාෂාණ ජීර්ණය වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ වගේ උෂ්ණත්වයේ වෙනස් වීම. ඒ වගේම අපි දන්නවා භෞතික ජීර්ණයට හේතු වෙනවා ජලය. ඒ කොහොමද? පාෂාණ මතුපිට තියෙනවා විවිධ කුහර. මේ කුහරවලට ජලය ප්‍රැස් වෙනවා. ජලය ප්‍රැස් වෙලා මේව උෂ්ණත්වය අඩු වෙන වෙලාවට මේ ජලය මිදෙනවා. අයිස් බවට පත් වෙනවා. ජලය අයිස් බවට පත් වෙනකොට පරිමාව වැඩි වෙනවා. එතකොට අර කුහරය ඇතුලේ පිරීලා තිබ්බ ජලය පරිමාව වැඩි වෙනකොට ඒ කුහරය පිපිරීමකට ලක් වෙනවා. ඉතින් පාෂාණය කැබලි බවට පත් වෙනවා. ඒ වගේම තමයි ජලය ගලාගෙන යනකොට එයාට තියෙනවා චාලක ශක්තියක්. එතකොට මේ චාලක ශක්තිය නිසා පාෂාණ එකිනෙක ගැටෙනවා. ගැටිලා මේ වගේ කුඩා කැබලි බවට පත් වෙනවා. දැන් අපි ඇලක දොලක ගංගාවක ඇවිදගෙන යන්න ගියොත් අපිට හම්බ වෙන්නේ රවුම් වෙච්ච ගල් නේ. එතකොට ඒකට හේතුව තමයි අර ජලයේ චාලක ශක්තිය නිසා මේවා ගලා ගසාගෙන ගිහිල්ලා එකිනෙක ගැටිලා කැබලි වෙන එක. හරි. එහෙනම් මුහුදේ ඇතිවෙන රළ නිසාත් පාෂාණ කැබලි බවට පත් වෙනවා. ඒ රැලිවල තියෙන චාලක ශක්තිය නිසා පාෂාණ ගැටිලා කැබලි බවට පත්වීමක් වෙනවා. ඒ වගේම අපි දන්නවා කාන්තාරවල හමනවා අධික සුළං. ඒතර මේ වැලි කුණාටු වගේ එනකොට පාෂාණේ මතුපිට නිතර මේ වැලි කුණාටු වලින් ඇවිල්ලා වැලි කැට වැදෙනකොට ඒක පාෂාණේ කැබලි වීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ග්ලැසියර් තියෙන ප්‍රදේශවල, ද්‍රවාසන්න ප්‍රදේශවල ඒ විශාල අයිස් කඳු තල්ලු වෙලා ගිහිල්ලා පාෂාණත් එක්ක ගැටිලා පාෂාණ කැබලි බවට පත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මිනිසාත් හේතු වෙනවා මේ පාෂාණ භෞතික ජීර්ණයට. අපි අපේ විවිධ කටයුතු සඳහා අපි කළුගල් කැඩීම්, හුණුගල් කැඩීම් කරනවා. ඒ වගේම තමයි අපි විවිධ කැණීම් කටයුතුත් කරනවා. ඉතින් මේ හරහාත් පාෂාණ භෞතිකව කැබලි වීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි පාෂාණවල ඇති සියුම් කුහර හරහා ශාක මුල් ගමන් කරනවා. මේ ශාක මුල් ගමන් කරනකොට ඇතිවෙන පීඩනය නිසාත් පාෂාණයේ පිපිරීමකට ලක් වෙනවා, කැබලි වෙනවා. ඒ වගේම තමයි භූමිකම්පා නිසා ඇතිවන අධික චාලක ශක්තිය නිසාත් පාෂාණ කැබලි වලට ලක් වෙනවා. ඉතින් බලන්න පාෂාණයේ භෞතිකව කොටස් වලට කැබලි වෙන්න කොයිතරම් හේතු බලපානවද කියලා. මේ සියලුම හේතුවක් අපි කියන්නේ පාෂාණ භෞතික ජීර්ණයට හේතු වෙන සාධක කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ පාෂාණවල රසායනික ජීර්ණයකුත් තියෙනවා කියලා අපි කිව්වා. එතකොට මේකෙදි වෙන්නේ පාෂාණේ රසායනික සංයුතිය වෙනස් වීමකට ලක් වෙනවා. පැහැදිලිද? එතකොට පාෂාණේ රසායනික සංයුතිය වෙනස් වීමකට ලක් වෙමින් යම් පාෂාණයක් ජීර්ණය වෙනවා නම් ඒක රසායනික ජීර්ණයක්. මේ සඳහා උපකාරී වෙනවා වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, ජලය කියන විවිධ සංඝටක. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා ජලයේ හැදෙනවා කාබොනික් අම්ලය. මේ කාබොනික් අම්ලය පාෂාණ මතට වැටුනම ඒ පාෂාණයේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. අම්ලයක්නේ. ඒක නිසා ඔන්න උදාහරණයක්. ඒ වගේම තමයි පසේ තියෙන විවිධ ඔක්සිජන් වගේ වායුන් නිසාත් පාෂාණ ඔක්සිකරණයට, ඔක්සිහරණයට ලක් වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න රසායනික ජීර්ණයේදී පාෂාණයේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. ඉතින් ඔන්න බලන්න අපි දැන් පාෂාණ ගැන කතා කරා. පාෂාණ භෞතිකව හෝ රසායනිකව ජීර්ණයට ලක් වෙලා මාතෘ ද්‍රව්‍ය, එහෙම නැත්නම් මූලික ද්‍රව්‍ය කියන සරල දේ බවට පත් වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු පාෂු පැතිකඩ කියන්නේ මොකද්ද කියලා. පැතිකඩක් නේ. අපි බැලුවොත් එහෙම කුණුවලක් කපන තැනකට, එහෙම නැත්නම් නව නිවසක් ඉදිකිරීමට ගෙපොළක් කපන තැනකට ගිහිල්ලා වේල්ල දිහා බලපුවාම සමහරක් විට අපිට පෙනෙයි එක එක වර්ණයෙන් දිස්සන ස්තරයන්. ඔය පින්නන්නේ පසේ පැතිකඩක්. නමුත් දුවේ පුතේ දර්ශීය පාංශු පැතිකඩක්. ඒ කියන්නේ පාෂාණයක තියෙන සියලුම කොටස් තියෙන පැතිකඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට මිනිසාගේ මැදිහත් වීම අවම වෙන්න තැනකට. උදාහරණයක් විදිහට ස්වභාවික වනාන්තරයක, ස්වභාවික තුණභූමියක වගේ තැනක අපිට මේ පාංශු පැතිකඩ බලා ගන්න පුළුවන්. පාංශු පැතිකඩ කියලා කියන්නේ පසේ මතු පිට ඉඳලා අර අපි කලින් කතා කරපු මාතෘ පාෂාණ තියෙන්නේ. අන්නේ පාෂාණ ස්තරය දක්වා තියෙන සියලුම ස්තරයන් නියෝජනය වෙන ස්ථානයක්. ආයෙත් බලා ගන්න. පස මතු පිට ඉඳලා මාතෘ පාෂාණ දක්වා පාෂාණ කලාප පින්නුම් කරන සිරස් කඩක් තමයි පාංශු පැතිකඩක් කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පෙළ පොතේ 40 වෙනි පිටුව පෙරලා ගන්න. 40 වෙනි පිටුවේ තියෙනවා දර්ශීය පාංශු පැතිකඩ කියලා ලස්සන රූප සටහනක්. දැන් මේක දිහා බලන්න. දර්ශීය පාංශු පැතිකඩේ ඕගොල්ලන්ට පේනවා ප්‍රධාන ස්තර පහක්. ඒ තමයි ඉහළින්ම තියෙනවා O කියලා ස්තනය. ඒ ස්තරයට අපි කියනවා කාබනික ස්තරය කියලා. ඒ කියන්නේ පස මතු පිටට වැටෙන ශාක කොටස්, සත්ව කොටස් නේ, දිරාගේ යන කොටස්, ඒ හැම කාබනික ද්‍රව්‍යයක්ම එක්රැස් වෙන කලාපය තමයි කාබනික කලාපය කියන්නේ. එතකොට ඒකෙදි අලුතින් වැටෙන ජීර්ණේ නොවූ කාබනික ද්‍රව්‍යයක් තියෙනවා. ජීර්ණේ වෙමින් පවතින කාබනික ද්‍රව්‍යයක් තියෙනවා. ජීර්ණය වූ කාබනික ද්‍රව්‍යයක් තියෙනවා. හරි? එහෙනම් ඒ ඕ කලාපයට පස්සේ ඊළඟට අපිට අහුවෙන්නේ කැපිටල් A අකුරින් දක්වලා තියෙන විශෝධන කලාපය. යටිපස කියලාත් අපි කියනවා. මේ විශෝධන කලාපයට අර ඉහළින් එන කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙලා එන ද්‍රව්‍ය එනවා. නමුත් දුවේ පුතේ මේ කලාපයේ මේ පෝෂක රැඳෙන්නේ නැහැ. ඒවා සෝදා පාලුවට ලක් වෙනවා. කොහාටද මේවා ගමන් කරන්නේ? යටින් තියෙන ස්තරය. එහෙනම් ඒ කලාපයට පහලින් බලන්න තියෙනවා කැපිටල් B අකුරෙන් දාලා සංචායක කලාපය. පෝෂිත කලාපය කියලත් අපි මේකට කියනවා. අර ඉහලින් විශෝධන කලාපයෙන් එන පෝෂක තැන්පත් වෙන්නේ මෙන්න මේ සංචායක කලාපය. ශාක මුල් අපිට දක්නට ලැබෙන්නේ මෙන්න මේ සංචායක කියන කලාපේ. ඊළඟට දුවේ පුතේ යටින් තියෙන සී කලාපය. මෙන්න මේක තමයි අපි අර කතා කරපු මාතෘ ද්‍රව්‍ය, එහෙම නැත්නම් මූලික ද්‍රව්‍ය අඩංගු කලාපය. පාෂාණ ජීර්ණය වෙලා එන මූලික ද්‍රව්‍ය තමයි මේ කලාපේ තියෙන්නේ. යටින්ම තියෙන්නේ අර අපි කලින් කතා කරපු මාතෘ පාෂාණ. ආග්නේය හෝ අවසාදිත හෝ විපරීත කියන පාෂාණ වර්ග තුනෙන් එකක්. එතකොට ඔගලන්ට පැහැදිලි ඇති දුවේ පුතේ, දර්ශීය පාංශු පැතිකඩක මෙන්න මේ කලාප ටික තියෙනවා. ඒ කලාපවල නම් මොනවාද, ඒ වගේ පිළිහිටීම කොයි වගේද කියලා. ඊළඟට දුවේ පුතේ අපි බලමු මේ පසේ අඩංගු සංඝටක මොනවාද කියලා. පසේ අඩංගු ද්‍රව්‍ය සංඝටක මොනවාද කියලා. පෙළ පොතේ 40 වෙනි පිටුවෙම බලන්න පසේ අඩංගු සංඝටක ලස්සනට චාට් එකක් මගින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. බලන්න ප්‍රධාන සංඝටක හතරක් එතන තියෙනවා. ඝන ද්‍රව්‍ය, පාංශු වාතය, පාංශු ජලය සහ පාංශු ජීවීන් කියලා වර්ග හතරකට බෙදලා තියෙනවා. පසේ අඩංගු ඝන ද්‍රව්‍ය. බලන්න ඒක නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ අතර තියෙනවා පාංශු ඛනිජ සහ පාංශු කාබනික ද්‍රව්‍ය කියන වර්ග දෙකම. මේ දෙකම එකතු වෙලා තමයි ඝන ද්‍රව්‍ය හැදෙන්නේ. දැන් ඝන ද්‍රව්‍ය වලට වෙන් කරලා තියෙනවා ඛනිජ වලට 145% ප්‍රමාණයක්. ඒ වගේම තමයි කාබනික ද්‍රව්‍ය පසේ තියෙන දරුවනේ 1%. එතකොට අපි බලමු පසේ තියෙන මේ ඛනිජ වර්ග මොනවාද කියලා. පසේ ඛනිජ, ඒ කියන්නේ පාෂාණ ජීර්ණේ පසට එකතු වෙන විවිධ විෂ්කම්බෙන් විශාලත්වයෙන් යුතු ද්‍රව්‍ය තමයි අපි කියන්නේ පාංශු ඛනිජ කියලා. මෙතන ප්‍රධාන වශයෙන් තියෙනවා වැලි, මැටි හා රොන්මඩ කියන ඛනිජ වර්ග තුන. ඒතර අපි කියවනේ විෂ්කම්බේ පදනම් කරගෙන තමයි මේවා බෙදන්නේ. එතකොට අන්තර්ජාතික පාංශු විද්‍යාඥයන්ගේ සංගමය, අපි කියනවා ISSS කියලා. මෙම අන්තර්ජාතික පාංශු විද්‍යාඥයන්ගේ සංගමයට අනුව මේ පාංශු ඛනිජ වර්ග කරලා තියෙනවා. ඒ වර්ග කරේ විෂ්කම්බේ පදනම් කරගෙන. ඒ අනුව වුන් කියනවා පසේ තියෙන කුඩාම අංශු වර්ගය තමයි මෙටි. විෂ්කම්බේ ගත්තොත් එයාගේ මිලිමීටර දශම 0.02 දෙකටත් වඩා අඩුවිලු විෂ්කම්බේ. ඊට පස්සේ රොන් මඩ තියෙනවා. ඊට පස්සේ සියුම් වැලි, රළු වැලි සහ විශාලම කොටස ඒගොල්ලන් කියනවා බොරළු කියලා. සාමාන්‍යයෙන් අපි බොරළු කියන කොටස පසේ කොටසක් ලෙස සලකන්නේ නෑ. වැලි, මෙටි, රොන් මඩ විතරයි අපි සලකන්නේ. එතකොට බොරළු කියලා කියන්නේ මිලිමීටර දෙකට වඩා විෂ්කම්බෙන් වැඩි ද්‍රව්‍ය. එතකොට මෙම වැලිමැටි රොන්මඩ ප්‍රතිශතයන් පසේ විවිධ ස්ථානවල විවිධ අගයන් ගන්නවා. එතකොට අපි බලමු මේ ඛනිජවල අපිට තියෙන වැදගත්කම මොනවාද කියලා. වැලිමැටි රොන්මඩවල අපිට තියෙන වැදගත්කම මොකක්ද කියලා. එකක් තමයි ශාක රඳව ගන්න උපස්තරයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ මේ වැලි, රොන් මඩ හෝ මෙටි කියන අංශු වර්ගය. දැන් අපි දන්නවා වැලි පසක් ගත්තොත් ශාක රඳව ගන්න අපිට හරි අමාරුයි. නේ? ශාකයේ ඍජුව තබා ගන්න අමාරුයි. හැබැයි අපි මෙටි පසක් ගත්තොත් උන්න ශාකයේ රඳව ගන්න පහසුයි අපිට. ඒ වගේම තමයි දුවේ පුතේ පසේ වයනය කියන භෞතික ලක්ෂණයේ තීරණය කරන්නේ මේ වැලි, මෙටි, රොන් මඩ ප්‍රතිශතය. අපි ඉදිරියේදී බලමු මේ වයනේ කියන්නේ මොකද්ද කියලා. වයනේ තීරණය කරන්නත් එහෙනම් මෙයා වැදගත් වෙනවා. ඒ වගේම තමයි පසේ තියෙන මැටි අංශු, අපි කියනවා මේවට පාංශු කලිල කියලා. මෙයාට පුළුවන් පසේ පෝෂක රඳවා තබාගෙන ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ මැටි වැඩි පසක පෝෂක වැඩිපුර රැඳෙනවා. ඒ වගේම තමයි මේව ජීර්ණ වෙලා පසට පෝෂකත් එකතු වෙනවා. එහෙනම් ඔන්න අපි කතා කරා පසේ තියෙන මේ ඛනිජවල වැදගත්කම. ඛනිජ තියෙන්නේ 145යිනේ. ඝන කොටස ASCII තියෙනවා තව කාබනික ද්‍රව්‍ය කියලාත් වර්ගයක්. මොනවාද මේ කාබනික ද්‍රව්‍ය කියලා පසේ කියන්නේ? අපි දන්නවා මේ දැන් ගහකින් වැටෙන කොළයක්, සතෙක්ගෙන් වැටෙන පිහාටුවක්, මල ද්‍රව්‍ය, මෙරිච්ච සතෙක්ගේ කොටසක්, නේ? කුණු වෙන පළතුරක්. මේ හැම දෙයක්ම එකතු වෙන්නේ පසට. එතකොට මේ පසට එකතු වෙන ශාක හා සත්ත්ව කොටස් මගින් ඒව ජීර්ණේ වෙලා පසට එකතු වෙන දේවල් තමයි අපි කියන්නේ කාබනික ද්‍රව්‍ය කියලා. මේ කාබනික ද්‍රව්‍ය කියන්නේ පසේ තවදුරටත් වියෝජනයට ලක් වෙන කෙනෙක්. මෙයා වියෝජනයට ලක් වෙලා අවසානයේදී හැදෙනවා හියුමස් කියන ද්‍රව්‍ය. එතකොට මේ හියුමස් වල තියෙනවා විශේෂ කාර්යභාරයන් රස. අපි මේවා කියන්නේ කාබනික ද්‍රව්‍ය වල වැදගත්කම කියලා. මොනවාද බලමු මේ කාබනික ද්‍රව්‍ය වලින් පසට තියෙන ප්‍රයෝජන. එකක් තමයි පසේ කාබනික ද්‍රව්‍ය මගින් එහෙම නැත්නම් හියුමස් මගින් පසේ ජලයේ රඳව ගන්න ධාරිතාවය වැඩි කරනවා. කාබනික ද්‍රව්‍ය බහුල පසකට පුළුවන් වැඩිපුර ජලයේ රඳව ගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තට පසේ අතිරික්ත ජලය තිබ්බොත් ඒව ඉවත් කරන්නත් මේ පසට පුළුවන්. අපි ඒකට කියන්නේ ජල වහනයේ සිදුවීම කියන. එහෙනම් ජල වහනේ දියුණු කරන්නත් කාබනික ද්‍රව්‍ය උපකාරී වෙනවා. ඒ වගේම තමයි පසේ ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක රඳවා තබා ගන්න සංචිතයක් ලෙස මේ කාබනික ද්‍රව්‍ය ක්‍රියාත්මක කරනවා. වැඩිපුර පෝෂක රඳව ගන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය බහුල පසකට. ඒ වගේම තමයි පසේ තියෙන වැලිමැටි රොන් මඩවලට විසිර යන්න දෙන්නේ නැතුව ඒව එකිනෙක බැඳ තබා ගන්න බන්ධනකාරකයක් ලෙසත් මෙයා ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා පසේ කුඩා පාංශු කැටිති ඇති වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ශුද්‍ර ජීවීන් ගැන කතා කරනවානි පසේ. ඒගොල්ලන්ට අවශ්‍ය උපස්තරයක් වර්ධනය වෙන්න අවශ්‍ය උපස්තරයක් සපයන්නත් මේ අයට පුළුවන්. පසේ හිතකර pH අගය ගැන අපි කියනවා. 6.5 7 අතර තමයි පසේ හොඳම pH අගය. මෙන්න මේ pH අගය ඊට වඩා වැඩි හෝ අඩු වෙන්න දෙන්නේ නැතුව ඒ નિયમિત පරාසය රඳව ගන්න අපිට වැදගත් වෙනවා මේ කාබනික ද්‍රව්‍ය. මේකට අපි කියන්නේ මොකද්ද දන්නවද? පසේ ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියාත්මක කිරීම කියලා. එහෙනම් කාබනික ද්‍රව්‍ය ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියාත්මක වෙලා පසේ pH අගය නිශ්චලව තබා ගන්න උපකාරී වෙනවා. ඉතින් බලන්න දුවේ පුතේ මේ කාබනික ද්‍රව්‍ය යොදපු පසකට එයාගේ වර්ණය තද පැහැ ගන්නවා. ඒක නිසා පසේ තාප අවශෝෂණ හැකියාවත් වැඩි වෙනවා. එය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? බීජ ප්‍රරෝහණයේදී වැඩි උෂ්ණත්වයක් සැපෙයිමින් ප්‍රරෝහණය වේගවත් වෙනවා. ඉතින් ඒ කාර්ය කරන්නත් මේ කාබනික ද්‍රව්‍ය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔන්න අපි දන්නවා එහෙනම් පාංශු ඝන කොටසේ තියෙන ද්‍රව්‍යයන් දෙකේ කාර්යයන් මොනවාද කියලා. එහෙනම් අපි හැරෙමු දැන් පසේ ඊළඟ සංඝටකේ. ඒ තමයි පාංශු වාතය. දැන් මං හිතනවා ඔයගොල්ලන් පෙළ පොතත් ළඟ තියාගෙන මේ වැඩේට සම්බන්ධ වෙලා ඇති කියලා. ඒක නිසා මම මේ කියන කරුණු දැන් ඔයගොල්ලන් හොඳින් අවබෝධ කරගන්නවා ඇති. එහෙනම් දුවේ පුතේ පසේ වාතය සඳහා ලබා දෙන ඉඩ ප්‍රමාණය 125යි. පාංශු වාතයට 125ක ඉඩ ප්‍රමාණයක් දෙනවා. එතකොට මේ වාතය රැඳෙන්නේ කොහෙද පසේ? පසේ තියෙන අවකාශ. අපි මේවට කියනවා ජිද්‍ර කියලා. පසේ අවකාශ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ශුද්‍ර අවකාශ සහ මහා අවකාශ කියලා. ඒ කියන්නේ කුඩා සිදුරු සහ ඊටත් වඩා විශාලත්වයෙන් වැඩි සිදුරු වර්ග තියෙන ඒවා මහා අවකාශ කියලා අපි කියනවා. එතකොට මේ පාංශු වාතයේ වැඩි ප්‍රමාණයක් රැඳෙන්නේ අර මහා අවකාශවල. එතකොට පසක රැඳෙන වාත ප්‍රමාණය තීරණය වෙනවා පසේ අඩංගු ජල ප්‍රමාණයත් එක්ක. අපි හිතමු හොඳින් වැහැලා දවස් ගානක් එක දිගට වැස්සොත් එහෙම පසේ සියලුම අවකාශ අත්පත් කරගන්නවා ජලය මගින්. අන්න ඒ වගේ වෙලාවකට පාංශු වාතයට රැඳෙන්න ඉඩකඩක් නැහැ. ඒ වගේම අනිත් පැත්තට දීර්ඝ නිගං කාලයක් තියෙනකොට පසේ අඩංගු ජල ප්‍රමාණය අඩු වෙනවා. අන්න එතකොට පාංශු වාත ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් අපි ප්‍රතිශතයක් ලෙස කියන්නේ ප්‍රශස්ත පසක පාංශු වාතයේ 125ක් තිබිය යුතුයි කියලා. එතකොට අපි බලමු මේ පාංශු වාතයයි වායුගෝලීය වාතය අතර වෙනස්කම් තියෙනවද කියලා. ඔව්, ඇත්තටම වෙනස්කම් තියෙනවා. ඒ තමයි වායුගෝලීය වාතයට වඩා පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි අනිත් පැත්තට වායුගෝලීය වාතයට වඩා පාංශු වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒතර ඔන්න ඔය වෙනස්කමත් පාංශු වාතයට සාපේක්ෂව වායුගෝලීය වාතයේ වෙනස්කම් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ පසේ පාංශු වාතයේ තියෙන ප්‍රයෝජනීය මොකක්ද? ඇයි මේ පාංශු වාතේ? නේ? එකක් තමයි දරුවනේ බීජ ප්‍රරෝහණය වෙන්න, බීජ පැලවෙන්න අවශ්‍ය කටයුත්තේදී පාංශු වාතය ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම තමයි ශාක මුල්වල සසනයට, පසේ ඉන්න සවායු ජීවීන්ගේ සසනයට පාංශු වාතයේ තියෙන ඔක්සිජන් තමයි ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම තමයි පාංශු ජනන ක්‍රියාවලියේදීත් අපි කියනවා පාංශු වාතය වැදගත් වෙනවා කියලා. ඒත් එක්කම පසේ කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙන ක්‍රියාවලියට පාංශු වාතය ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු පාංශු ජලය කියන සංඝටකයේ දිහා. බලන්න ඔයගලගේ චාට් එක, ඒකෙත් තියෙනවා පාංශු ජලයට දෙන්නේ 125 ඉඩ ප්‍රමාණය. සම්මත පසක පාංශු ජලයට තියෙන 125 ඉඩ ප්‍රමාණය. එතකොට පසේ ජල වර්ග තුනක් තියෙනවා. එතකොට අපි බලමු මේ ජල වර්ග තුන මොනවාද කියලා. බලන්න පෙළ පොතේ 42 පිටුවේ රූප සටහනුත් එක්ක දාලා තියෙනවා. ගුරුත්වාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය සහ ජලාකර්ෂක ජලය කියලා ජල වර්ග තුනක්. මේ ගුරුත්වාකර්ෂණ ජලය. ගුරුත්වාකර්ෂණ ජලය කියලා කියන්නේ පසේ තියෙන ටිකක් මහා අවකාශවල රැඳෙන ජලය. මේව පසේ රඳවගෙන තියාගන්න බෑ දුවේ පුතේ. මේවා ගුරුත්වාකර්ෂණ බලයට අහු වෙලා පසෙන් ඉක්මනින් බැහැලා යනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ පැය 24ක් 48ක් විතර යනකොට ගුරුත්වාකර්ෂණ ජලය සම්පූර්ණයෙන් පසෙන් ඉවත් වෙලා යනවා. ඒක නිසා මේ ජලය අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ජලය ශාකවලට ඒගොල්ලන්ගේ ප්‍රයෝජනෙට ගන්න බෑ. පැහැදිලි? එතකොට පසක මහා අවකාශ ගොඩක් වැඩි වෙලා ඒ වගේ ගුරුත්වාකර්ෂණ ජලය රැඳුණා කියලා භෝග වගාවිදි අපිට එයාගෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම තමයි කේශාකර්ෂණ ජලය. කේශාකර්ෂණ ජලයේ තියෙන්නේ පසේ තියෙන ශුද්‍ර අවකාශ, එහෙම නැත්නම් කුඩා අවකාශවල. එතකොට මේ කේශාකර්ෂණ ජලය කේශික බල ඔස්සේ පස දිගේ සිරස්ව ඉහළට නගින්න පුළුවන්. මෙයා ගුරුත්වාකර්ෂණ බලයට අහු වෙලා ඉවත් වෙන්නේ නැහැ. ඒක නිසා පසේ රැඳෙන්නේ මේ ජලය. ශාකවලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන්නේ මේ ජලය. ඊළඟට ජලාකර්ෂක ජලය. පසේ පස් අංශු තියෙනවනේ. මේ පස් අංශු වලට ඉතාම තදින් බැඳිලා තියෙන ජල වර්ගයක් තියෙනවා. ඒව තමයි අපි කියන්නේ ජලාකර්ෂක ජලය කියලා. එතකොට මේ ජලය කොයිතරම් තදින් බැඳිලා ඉන්නවද කිව්වොත් එහෙම මෙයා ඉවත් කරන්න නම් අපි පස් සාම්පල් එක උඳුනක දාලා සෙල්සියස් අංශක 105 උෂ්ණත්වයේ පැය 12ක් 24ක් විතර රත් කරන්න ඕනේ. බලන්න කොයිතරම් ශක්තියක් අපි දෙන්න ඕනේද කියලා මෙයා පසෙන් ඉවත් කරන්න. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න ජලාකර්ෂක ජලය ශාකවලට ප්‍රයෝජනෙට ගන්න බෑ. එහෙනම් ඔන්න අපිට ශාකවලට ප්‍රයෝජනෙට ගන්න තියෙන එක ජල වර්ගයයි. ඒ තමයි කේශාකර්ෂණ ජලය. එතකොට මේ ජල වර්ග තුන අඩංගු වීම අනුව පසේ තෙතමන මට්ටම් කිහිපයක් තියෙනවා. පසේ තෙතමන මට්ටම් කිහිපයක් තියෙනවා. එකක් තමයි සන්තෘප්ත මට්ටම කියලා කියන්නේ. පසේ ගුරුත්වාකර්ෂණ ජලාකර්ෂණ ජලය සහ කේශාකර්ෂණ ජලය මෙන්න මේ ජල වර්ග තුනම හොඳින් පිරීලා තියෙනවනේ. ඒ කියන්නේ සියලුම අවකාශ ජලයෙන් පිරීලා තියෙනවනේ. ශුද්‍රාවකාශ මහාවකාශ ජලයෙන් පිරලා තියෙන තත්ත්වයක් අපි කියනවා සන්තෘප්ත අවස්ථාවක් කියලා, සන්තෘප්ත මට්ටමක් කියලා. එතකොට මතක තියාගන්න මේකෙදි අවකාශවල ජලය පිරලා තියෙන්නේ, වාතය නැහැ. දින කීපයක් එක දිගට වැහැපුවාම එහෙම නැත්නම් තද වර්ෂාපතනයකට පස්සේ අපිට මේ වගේ තත්ත්වයක් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හොඳ ජල සම්පාදනයක් සිදු කරාට පස්සේ අපිට මේ වගේ තත්ත්වයක් දැක ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ தත්ත්වේ හොඳ නැහැ. හේතුව පාංශු වාතයට රැඳෙන්න ඉඩකඩක් අවකාශ නැහැ. ඒක නිසා ශාකවලට මෙම සන්තෘප්ත මට්ටමේදී ශ්වසනය කරන්න බෑ. ඒක නිසා අපි කියන්නේ මේක හොඳ මට්ටමක් නෙවෙයි. ඔගලගේ පෙළ පොතේ 44 පිටුව පෙරලා ගන්න. ඒකේ මෙන්න මේ මට්ටම් ටික තියෙනවා. ඊළඟට අපි යනවා ශේෂ්ඨ ධාරිතාවට. ශේෂ්ඨ ධාරිතාව කියන මට්ටමට පසේ අර ගුරුත්වාකර්ෂණ ජලය රැඳිලා තිබ්බේ මහාවකාශවලනේ. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ජලය පසෙන් බැහැලා යනවා. බැහැලා ගියාට පස්සේ පසේ ඉතුරු වෙන්නේ කේශාකර්ෂණ සහ ජලාකර්ෂණ ජලය. කේශාකර්ෂණ ජලයේ උපරිමෙන්ම රැඳෙන පසක් අපි කියනවා ශේෂ්ඨ ධාරිතාවයෙන් පවතින පසක් කියන. ඒ කියන්නේ ශාකයට ගන්න පුළුවන් උපරිම ජල ප්‍රමාණය දැන් රැඳිලා තියෙනවා. එතකොට ශේෂ්ඨ ධාරිතාවයේ පසක් පවතින එක තමයි අපි කියන්නේ භෝග වගාවේදී සුදුසුම තෙතමන පරාසය කියලා. පැහැදිලි? එහෙනම් ඔබගෙන් ඇහුවොත් එහෙම ශේෂ්ඨ ධාරිතාවේදී පසේ අඩංගු වෙන ජල වර්ග මොනවාද කියලා ඔබ කියන්න ඕනේ කේශාකර්ෂණ සහ ජලාකර්ෂණ ජලය උපරිමින්ම රැඳිලා තියෙනවා කියලා. තවත් එතමන මට්ටමක් තියෙනවා. ඒ තමයි తాවකාලික මෙලවීමක්. දැන් මේ ශේෂ්ඨ ධාරිතාවේ තියෙන පසකට ජලය වාෂ්ප වෙනවා. ඒ වගේම තමයි ශාක ප්‍රයෝජනීයට ගන්න. එහිම ප්‍රයෝජනයට ගන්නකොට කේශාකර්ෂණ ජලයේ ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා නේද ශාකයට తాවකාලිකව ජල උණතාවයක් එනවා. අපි මේකට කියනවා తాවකාලික මැලවීමක් කියලා. අන්න ඒ අවස්ථාවේදී ශාකයේ తాවකාලික මැලවලා තියෙන වෙලාවට අපි ගිහිල්ලා ජලයේ ටිකක් යදුවොත් එයා නැවත ප්‍රකෘති තත්ත්වයට එනවා. හැබැයි දුවේ පුතේ බලන්න යටම තියෙන ස්ථිර මැලවීමේ අංකය කියලා එකක්. ඒ කියන්නේ මේ తాවකාලික මැලවීමේදී අපි ශාකයට ජලය යෙදුවේ නැහැ. එහෙනම් ශාකයේ මේ පසේ අඩංගු කේශාකර්ෂණ ජලය තවදුරටත් අඩු වෙගෙන යනවා. ශාක ප්‍රයෝජනෙට අරගෙන. එතකොට මේ කේශාකර්ෂණ ජල ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා එක අවස්ථාවක් එනවා. ශාකයට තවදුරටත් ප්‍රයෝජනෙට ගන්න ජලය නැති වෙන තැනක්. අන්න ඒ තැන අපි කියනවා ස්ථිර මැලවීමේ අංකය කියලා. එතකොට මතක තියාගන්න ස්ථිර මැලවීමේ අංකයකට පසක් ලක්ුණොත් නැවත ජලයේ යෙදුවා කියලා එයා ප්‍රකෘති තත්ත්වයට එන්නේ නැහැ. ඒක නිසා අපි අඩුම ගානේ අර తాවකාලික මැලවීම හෝ ඊට පෙර පසට ජලයේ යොදලා අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන්න ඕනේ. එතකොට මේ ස්ථිර මැලවීමේ අංකය අපිට නිශ්චිත අගයක් කියන්න බෑ. එයා පසේ වර්ගය අනුව සංයුතිය අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි කිව්වේ එහෙනම් දැන් පසේ ජල වර්ග තුනක් තියෙනවා. මේ ජල වර්ග තුන කොහෙද තියෙන්නේ? ඒ අනුව මේ ජල වර්ග තුනේ අනුව පසේ තෙතමන මට්ටම් මොනවාද කියලා. දැන් අපි බලමු මේ පාංශු ජලයේ තියෙන වැදගත්කම් මොනවාද කියලා. එකක් තමයි ශාකවලට අවශ්‍ය පෝෂක ලබා ගන්න ඉපේ ශාක මුල් මගින් අවශෝෂණය කරලා. අන්නේ පෝෂක ලබා ගන්න මාධ්‍ය තමයි පාංශු ජලය. එතකොට අපි පොහොර ලෙස දාන පෝෂක පාංශු ද්‍රාවණී දිය වෙලා තමයි ශාකයට අවශෝෂණය කරගන්නේ. ඒ වගේම තමයි බීජ ප්‍රරෝහණය වෙන්න නම් එයාට අවශ්‍ය තෙතමනිය ගන්න යා පාංශු ජලය. ජීවීන්ගේ පැවැත්මට විශේෂයෙන් පාංශු ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ජලය මේ මගින් ගන්න. පස ජලයෙන් තෙත් කරොත් අපිට බිම් සැකසීමේ කටයුතු පහසු වෙනවා. එහෙනම් ඒක අපි කියනවා පාංශු ජලයේ වැදගත්කමක් විදියට. ඒ වගේම තමයි පාංශු ජීර්ණයට පාංශු ජනනය කියන ක්‍රියාවලියට පාංශු ජලය වැදගත් වෙනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි පාංශු ජලය ගැන හොඳ විස්තරයක් දැනගත්තා. එහෙනම් ඊළඟට අපි බලමු පාංශු ජීවීන්. පසේ ඉන්නවා ජීවීන් වර්ග දෙකක්. ඒ තමයි මහා ජීවීන් සහ ශුද්ධ ජීවීන්. මහා ජීවීන් කියන්නේ පියවි ඇසට පේන කට්ටිය. ශුද්ධ ජීවීන් කියන්නේ පියවි ඇසට නොපෙනෙන අය. එතකොට මේ ජීවීන්ගේ වර්ගීකරණයක් ඔගලගේ 45 වෙනි පිටුවේ දීලා තියෙනවා. මේ පාංශු ජීවීන්ගේ හිතකර බලපෑමුත් තියෙනවා අපිට අහිතකර බලපෑමුත් තියෙනවා. අපි මේ දෙකම දැනගෙන ඉන්න ඕනේ. දැන් පාංශු ජීවීන්ගේ හිතකර බලපෑම එහෙම නැත්නම් වාසි තමයි අපි පසට යොදන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්නේ කවුද? මේ පාංශු ජීවී. ඒ වගේම තමයි පස මිශ්‍ර කිරීමේ කටයුතු කරනවා කවුද? පසේ ඉන්න ගැඩවිල් පණුවා කියන මහා ජීවීන්. ඔබ දැකලා ඇති ගැඩවිල් පණුවා පස තුල ගමන් කරනකොට එයා ඒ පාංශු කාබනික ද්‍රව්‍ය අනුභව කරලා පිට කරන අර ද්‍රව්‍ය නිසා ඇලෙන සුඩු ගතියක් එනවා. ඒකෙන් පුළුවන් පසේ කැටිත ස්වභාවයක් ඇති කරගන්න. ඒ වගේම තමයි රයිසෝබියම් වැනි ශුද්ධ ජීවීන්නේ පාංශු බැක්ටීරියාව එයා පසේ නයිට්‍රජන් තිර කරගනින්න කරනවා. ඉතින් රයිසෝබියම් අඩංගු පසක නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි. ඉතින් මේවා අපි සලකනවා පසේ තියෙන හිතකර ලක්ෂණ විදිහට. පාංශු ජීවීන්ගේ හිතකර ලක්ෂණ විදිහට. හරිද වේ පුතේ? ඊළඟට අපි බලමු මේ පාංශු ජීවීන්ගෙන් අපිට එල්ලෙවෙන අහිතකර බලපෑමුත් තියෙනවා. ඒ මොනවාද? සමහර පාංශු ජීවීන් ශාකවලට රෝග බෝ කරනවා. ඒ උදාහරණයක් විදිහට අපි ගත්තොත් වේය. වේය මොකද කරන්නේ? පසේ ශාකවල මුල් කාදැමීම් කරනවා. ඊළඟට පූර්වංගමාර පශ්චිමංගමාරයේ වගේ ඇති කරන දිලීර වර්ග මගින් ශාකවලට රෝග ඇති කරනවා. ඒ වගේම තමයි නයිට්‍රී හරණය කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ පසේ අඩංගු නයිට්‍රේට් වර්ග පසින් ඉවත් කරනවා අණුක නයිට්‍රජන් කරලා. ඉතින් මේ නයිට්‍රේ හරණය කරන්නේ පසේ ඉන්න නිර්වායු බැක්ටීරියා මගින්. ඉතින් නයිට්‍රේ හරණයෙන් පසේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙන හින්දා අපි කියනවා මේකත් පසට තියෙන අහිතකර බලපෑමක්. ඒ වගේම තමයි විවිධ රෝග බෝ කරනවා. එහෙනම් දුවේ පුතේ, අද පාඩමෙන් ඕගොල්ලන්ට පස පිළිබඳ මූලික අවබෝධයක් ඉන්නේ නේ. පස කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි පසේ පස සෑදීමේ ක්‍රියාවලිය, ඊළඟට පාංශු ජීර්ණය, පාංශු ජීර්ණයේ ආකාර, ඊළඟට පසේ අඩංගු සංඝටක මොනවාද, ඒ වගේ තියෙන කාර්යභාරයන් මොනවාද කියලා. එහෙනම් ඕගොල්ලන්ට මම ප්‍රශ්න කිහිපයක් දෙනවා. එහෙනම් මේ ප්‍රශ්න ටික ලියාගන්න. 1. පස යනු කුමක්ද? 2. පසේ අඩංගු පාෂාණ වර්ග 3 නම් කරන්න. 3. පාෂාණ භෞතික ජීර්ණය වන ආකාර නම් කරන්න. 4. පසේ අඩංගු සංඝටක නම් කරන්න. 5. පාංශු සංඝටකවල කාර්යභාරයන් පැහැදිලි කරන්න. එහෙනම් දුවේ පුතේ, අද පාඩමින් මං සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.